සම්මා සම්බුදු සරණයි පින්වත් හැම දිනාටම දුක්ඛිත වූ සසර ගමනින් ඈතර වන්නට තථාගත ශ්‍රී සත්ධර්මයේ සුරින් මාර්ගය පෙන්වා දෙන බෞද්ධ රූපවාහිනිය මේ පැයේදී ඔබ වෙත සමීප කරන දායකත්ව ධර්මානුශාසනාව ආරම්භ කරන්නට සූදානම. දේශනා පවත්වන්නට සිදු කොට වදාළ පාද නමස්කාර පූරක ආරාධනාවෙන් ධර්ම සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය හසලක සීලවිමල පින්වත් ස්වාමින් වහන්සේ අප හැම දිනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නි, දේශනාව සඳහාත් පින්බර දායකත්වය ලබා දෙන්නේ ගාල්ලේ පෝද්දල පදිංචි බන්දුසිරි හපුගොඩ මහත්මා, ලීලා සෙනවිරත්න මහත්මිය, ලයනල් මදනායක මහත්මා, අයි සෙනවිරත්න මහත්මිය යන ඒ පින්වත් පිරිස.
සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං, ධම්මස්සවන කාලෝ අයං පදන්තා, ධම්මස්සවන කාලෝ අයං පදන්තා, ධම්මස්සවන කාලෝ අයං පදන්තා.
සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සුපින්වත්නි, අද ඉතාම ශ්‍රද්ධාවෙන් මේ පිනතුන්ලා සියලු දෙනාම රැස් වී තිබෙන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි. අද මේ දේශනාවේ දායකත්වය ගාල්ලේ පෝද්දල පදිංචි බඳුසිරි හපුගොඩ මහත්මා, ලීලා සෙනවිරත්න මහත්මිය, ලයනල් මන්දනායක මහත්මා, එවැගේම සෙනවිරත්න මහත්මිය ප්‍රදාන පින්වත් පිරිසයි මේ දේශනාවට දායකත්වය ගෙන කටයුතු කරලා තිබෙනවා. මේ පින්වතුන්ලා සියලු දෙනාටම ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, මේ ධර්මය අපිට ගොඩාක් වටිනවා. හේතුව අපිව සුවපත් කරන්න ලෝකෙ වෙන දෙයක් නැහැ. අපිව නිවලා සනසාලන ලෝකෙ තවත් දෙයක් නැහැ. මේ ධර්මයට පුදුම හැකියාවක් තියෙනවා අපිව සංසුන් කරන්න. දැන් මට මේ පෙරේද කෙනෙක් පණිවිඩයක් දාලා තිබ්බා ස්වාමීන් වහන්ස. ඉතින් මං හරි පුංචි දෙයටත් හරියට තැති ගන්න කෙනෙක්. පොඩි දෙයකින් පවා ආඳුරණි මා හරියට කලබල වෙනවා. ඉතින් මට දරන්න අමාරුයි පොඩි දෙයක් පවා. හැබැයි මං ඔබ වහන්සේලාගේ බණ අවුරුදු දෙකක් විතර ඇහුවා. ඉතින් මගේ තාත්තා මිය ගියා පහු කීතා. අනේ ස්වාමීනි, මගේ ඇහැට කවදාවත් නැතුව එදා කඳුළු ඉන්නේ නැහැ කියලා. මට දුක කියලා එකක් එදා දැනුන්නේ. මට දැනුනේ එකම එක දෙයයි. ඒ මොකද්ද? බුදුරජාණන් වහන්සේ නමක් වදාළ දේ කොච්චර ඇත්තද? මේ සංයෝගයේ වියෝගයකින් නිමා වෙන බව වදාළ දේ කොච්චර ඇත්තද කියලා විතරයි ස්වාමීනි මට දැනුනේ. ඉතින් එහෙම ලෝකේ දුක ගලන වෙලාවට පවා එයාට දුක ගලන්නේ නැත්තම් කොච්චර ශ්‍රේෂ්ඨයිද? ඒක අසත්පුරුෂකමක් නෙමෙයි. ඒක හොඳ දෙයක්. ඇයි දුකනේ හැමතැනම තියෙන්නේ? ඔයාලා බලන්නකෝ, දරුවෝ නිසා දුක් විඳිනවා, බිරිඳ නිසා දුක් විඳිනවා, ස්වාමියා නිසා දුක් විඳිනවා, අම්මා තාත්තා නිසා දුක් විඳිනවා, ලෙඩ නිසා දුක් විඳිනවා, වයසට ගිහින් එහෙන් දුකක් විඳිනවා. මේ පවතිනවා කියන එක ඇතුලේ පුදුම දුකක් නේ තියෙන්නේ. දුකෙන් මිරිකිච්ච ජීවිතයක් නිතින්. දුකෙන් පීඩාවට පත්වෙච්ච ජීවි. ඔයාලට ඇයි ඔය එක විදිහකට වාඩි වෙලා තින්න බැරි? අපිට ඇයි ඒක විදිහට මේ පුටුවේ වාඩි වෙලා ඉන්න බැරිද? මේ බණ කියන අතර පවා අපි හෙට වෙනවා, මෙහෙට වෙනවා, ඉරියව් වෙනස් කරනවා. ඒක අපි කිසි වරදක් නැහැ එහෙම වෙනස් කරගන්න. එහෙම වෙනස් කරගත්තට කිසිම වරදක් නැහැ. එහෙම වෙනස් කරගන්න ඔය පින්නතුන්ලා. එහෙම වෙනස් කරගන්නකොට මතක තියාගන්න, අනාත්ම කයක් ඇසුරු කරන නිසයි මට මෙහෙම වෙලා තියෙන්නේ. ඒක දකින්න පින්නත්. ඒක දකින්න පුළුවන් වුණොත් යාර ගොඩාක් දුක ඉවර කරගන්න පුළුවන්. මේ අපි දුකනේ වළඳන්නේ. අපිට ධර්ම මාර්ගයට එන්න හරීම අපහසුවක් නැහැ. ධර්ම මොකද අපිට බුදුරජාණන් වහන්සේ හැම පැත්තෙම ඒකට අදාළ වටපිටාව හදලා දීලා තියෙනවා. හැම පැත්තෙම ඒකට වටපිටාව භාග්‍යතුන් වහන්සේ හදලා තියෙනවා. ඒතර අපි දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ අනුව යන්න. අපි අපිට ඕන විදියට ගියොත් අපි වැටෙන්නේ භවයට. හැබැයි අපි බුදුරජාණන් වහන්සේ අනුව ගියොත් අපිට වරදින්නේ නිවන් මගේදී නම් අපේ අම්මක අනුවවත් යන්න හොඳ නැහැ. දැන් සාමාන්‍ය දරුවෝ අම්මා දිහා බලලානේ හැදින්නේ. තාත්තා දිහා බලලානේ හැදින්නේ. කවදාවත් ධර්මයේ දියුණු කරන කෙනා පරමාදර්ශයේ විදිහට අම්මව ගන්න හොඳ නැහැ. තාත්තව ගන්න හොඳ නැහැ. ඒතකොට ඒ ඇයි ගන්න හොඳ? අම්මත් සසරට ආйти කෙනෙක්. තාත්තත් සසරට ආйти කෙනෙක්. ඕගොල්ලන්ගේ සිතේ වීරයා කරගන්න ඕන බුදුරජාණන් වහන්සේ. ඒකෙන් තමයි සුතව ආර්ය ශ්‍රාවක. ඔගොල්ලෝ අහලා ඇති නේද සෘතවත් ආර්ය ශ්‍රාවකයා කියලා කෙනෙක් ගැන? අන්න ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයා කියන්නේ ආ බුදුරජාණන් වහන්සේ තමයි එයාගේ මනසේ රජ කරන්නේ. හොඳට බලන්න ලෝකේ හැටි. සිංහයාගේ හිතේ රජ කරන්නේ සිංහේ. එතකොට වෛද්‍යවරයෙක් හිතේ රජ කරන්නේ තවත් ඒ වගේම වෛද්‍යවරයෙක්. එයා ඒ අනුව යන්නේ. අහවල වගේ වෙන්න පුළුවන් නම්, අහවල වගේ සල්ලි උපයන්න පුළුවන් නම් හොඳයි. ඇගොල්ලෝ රජ කරන්නේ එහෙම කෙනෙක්. ඉංජිනේරු මහත්තයෙක් හිතේ රජ කරන්නේ එහෙම කෙනෙක්. අසත්පුරුෂයෙක් හිතේ රජකම් කරන්නේ අසත්පුරුෂයෙක්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාගේ, කියන්නේ සුතව ආර්ය ශ්‍රාවකෝ, හොඳට ධර්මය අහලා මේ ප්‍රශ්නේ තේරුම් ගත්ත කෙනාගේ හිතේ රජ කරන්නේ බුදුරජාණන් වහන්සේ. හැම වෙලාවකම බුදුරජාණන් වහන්සේ ඇතුළට කැඳ ගන්නට, වැඩම කර ගන්නට භාග්‍යතුන් වහන්සේ. තමන්ගේ හර්ධ සාක්ෂියට භාග්‍යතුන් වහන්සේ පමුණුවා ගන්නට, එකතු කර ගන්නට, කැඳවා ගන්නට, වැඩම කරවා ගන්නට. එතකොට යාට පේන්නේ භාග්‍යතුන් වහන්සේ වදාළ ඇහි. එතකොට යාට මොකද වෙන්නේ? චක්කු කරණි. යාට හැම වෙලාවකම උපදින්නේ සම්මා දිට්ඨියේ දැස්. ඥානකරණි. එයාට පේන්නේ සමුදය වෙන, නිරුද්ධ වෙන ලෝකය. උපසමාය. ඒ නිසාම තණ්හා වෙන්නේ නැහැ. අභිඥාය. එයාට විශේෂ ඥානයකින් පේනවා. මොකෙන්ද? චතුරාර්ය සත්‍ය ඥානයෙන් පේනවා. අභිඥාය. සම්බෝධය. එතකොට මොකද වෙන්නේ? යසෝතාපන්න ඵලයේ පැත්තට හැරිලා. නිබ්බානාය. ඒක අමා නිවනින් අවසන් වෙනවා. ඕක තමයි මුළු බුද්ධ ශාසනයම කියන්නේ. ඕකට ඕක එක එක හාමුදුරුවරු එක එක විදිහට කියනවා. එක එක හාමුදුරුවරු එක එක විදිහට කියනවා. නමුත් අපිට මේ ලෝකේ හරියට තේරෙන්නේ නැහැ. ඇයි අපිට මේ ලෝකේ හරියට තේරෙන්නේ නැත්තේ? ලෝකේ තේරෙන්නේ නැත්තේ පින්වත්නි, අපි මේ මනසින් හදාගෙන ඉන්නකම මනසේ අපේ රැඳිලා තියෙන්නේ සන්තතියක් විදියට. ලෝකේ මනසේ රැඳිලා තියෙන බිඳෙන, කැඩෙන, වැටෙන ලෝකයක් විදියට අපේ මනස පිළිගන්නේ. බිඳෙන, කැඩෙන, වැටෙන, හැප්පෙන ලෝකයක් කියලා කිව්වට අපේ මනස පිළිගන්නේ. ඇයි ඒක වෙන්නේ කොහොමද? දැන් උදාහරණයක් විදියට, දැන් චක්කු ප්‍රසාදය තුළ තම චක්කු ප්‍රසාදය තුළ වර්ණ සටහන පතිත වීමෙන් චක්කු විඤ්ඤාණ සිත උපදිනවා කියලානේ කියන්නේ. එතකොට චක්කු විඤ්ඤාණ සිත කියන්නේ ඒ මොහොතේ උපදින සිතනේ. ඒකනේ එකට චක්කු විඤ්ඤාණය කියලා කියන්නේ. නැත්නම් විඤ්ඤාණය කියලා විතරක් කියන්න පුළුවන්. ඒ මොහොතේ හට ගන්න නිසා තමයි චක්කු විඤ්ඤාණය කියලා කියන්නේ. එතකොට දැන් චක්කු විඤ්ඤාණය පහළ වෙන්නේ මේ දැන් S දෙකෙන්ම පේනවනේ. ඔන්න හරි ප්‍රශ්න වුණා. කන් දෙකෙන්ම ඇහෙනවා.
එතකොට කොහෙද, එතකොට ඇස් දෙකේ කොයි පැත්තේද චක්කු විඤ්ඤාණය පහළ වෙන්නේ? මොන ප්‍රසාදයේද? ප්‍රසාදයක් තියෙනවනේ ඇසේ, ඔපයක්. මාරුවෙන් මාරුවට දෙකේම පහළ වෙයි. මාරුවෙන් මාරුවට කොයි ඇහෙද කියලා කියන්න බෑ. මේ ඇහෙත් පහළ වෙනවා. ඒ ඊට පස්සේ ඒ ඒ ඊට පස්සේ චක්කු ප්‍රසාදය මත වර්ණ සටහන පතිත වීමෙන් චක්කු විඤ්ඤාණ සිත පහළ වෙනකොට ඒක ඇස් දෙකම ඇසුරු කරගෙන ඒක ඇස් දෙකේම පහළ වෙන්නේ. එක ඇහැක පහළ වෙලා ඒක නිරුද්ධ වෙලා අනිත් ඇහෙත් පහළ වෙනවා. කොච්චර වේගයෙන් වෙන්න ඕනද? එතකොට මේ චක්කු විඤ්ඤාණයෙන් ගන්න පුළුවන් එක තැනක අත්දැකීම විතරයි. දැන් උදාහරණයක් විතර අපි දමු. ගිනි වලල්ලා කරකවන එක තැනක ගිනි පෙලෙල්ල තියෙන එක විතරයි ගන්න පුළුවන්. එතකොට චක්කුද්්වාර චිත්ත වීතිය පහළ වෙනවා. ඊට පස්සේ ආයෙත් මනෝද්්වාරක චිත්ත වීතිය පහළ වෙනවා. ආයෙ චක්කුද්්වාරක චිත්ත වීතිය පහළ වෙනවා. ආයෙත් මනෝද්්වාර. ඔහොමම පහළ වෙලා දැන් මෙතන එක, මෙතන දැන් අපි දමු කරකවනවා ගිනි බෝලයක්. මෙතන එක ගන්නවා චක්කුද්්වාරක. ඊට පස්සේ ආයෙ මනෝද්්වාරක චිත්ත. ඊට පස්සේ ආයෙ චක්කුද්්වාරක. ඔහොම අරගෙන ඊට පස්සේ පින්නත් සාමුගාංශික චිත්ත වීතිය කියලා එකකින් තමයි සම්පූර්ණයෙන්ම ගිනි වලල්ල ගන්න. කොච්චර වේගයෙන් මේ ක්‍රියාවලිය වෙනවද? මට ඒක තමයි කියන්න උමනාවද. ඒ වුණාට අපි පිළිගන්නේ එකම සන්තතියක් විදියට. ඒ සිත, ඒ කියන්නේ චක්කු විඤ්ඤාණ සිත නිරුද්ධ වීමෙන්ම නැවත නැවත චක්කු විඤ්ඤාණ සිතක් පහළ වෙන්නේ. ඒක අනාත්මයි. ඇයි? ඉතින් ඒක අනාත්මයි කියලා අපිට භාග්‍යතුන් වහන්සේ වදාහලා. පින්වත්නි, ඒ අනාත්ම ලෝකේ කතාව මොකද්ද? අනාත්ම ලෝක දැන් ඇසම ගමු. ඇසෙන් රූප බලනකොට කතාව මොකද්ද? ආහාරයෙන් හැදුණු කර්මයේ ප්‍රත්‍ය කරගෙන පවතින ඔච්චරයි. ඕකේ අය ආත්ම වශයෙන් ගන්න මොකක්වත් නැහැ. කර්මයේ ප්‍රත්‍ය කරගෙන පවතිනවා. එතකොට කනබුණ කෑමෙන් හැදුණු කර්මයේ ප්‍රත්‍ය කරගෙන පවතින කමක් තියෙනවා. එතකොට දැන් ඇස අනාත්මිකක්. ඒ කියන්නේ කන් නැතුව හිටියොත් එහෙම හැ කඩාන වැටේ. කන් නැතුව හිටියොත් එහෙම මේ කය කඩාගෙන වැටෙනවනේ. බත්මාළුපිනි කව්පි මොන් ඇට කඩල ඉන්දියාපෝලින් මේක පවතින. එහෙම බත්මාළුපිනි කව්පි නොදී හිටියොත් එහෙම මේ කය පවතින්නේ නැහැ. පැවැත්ම විශාල අභියෝගයකට ලක් වෙනවා. ඒතර පැවැත්ම විශාල අභියෝගයකට ලක් වෙනවා නම් ඒයි අනාත්ම නිසා. මම පවතිනවට ආසයි, නමුත් පවතින්න බෑ. මං කැමති පවතිනවට. එතකොට මම කැමති පැවැත්මට, නමුත් මම පැවැත්මට කැමති වුණාට මේ කය පවත්වන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ මම පවතින්න කැමති වුණාට මේක පවත්වන්න පුළුවන් කමක් නැත්තම් ඒක අනාත්ම නම් මේක තියෙන ප්‍රශ්නයක්. මොකද්ද? එහෙම අනාත්ම ඇසකට මුණ ගැහෙන්නේ තනාත්ම රූපයක් නේ. ඒකාත්මනේ අනාත්ම රූපය. ඒ අනාත්ම රූපය පේන මට්ටමේ පහළ වෙන සිතත් අනාත්මයිනේ. පෙර නොතිබී හටගෙන ඉතිරි නැතුව බිඳිලා යනවා. ඒ සිතත් අනාත්මයිනේ. දැන් තියෙනවා ප්‍රශ්නය. ඇසත් අනාත්ම නම්, රූපයත් අනාත්ම නම්, චක්කු විඥාන සිතත් අනාත්ම නම්, මේ තුනම එකතු වීම ආත්ම වෙන්නේ කොහොමද? ඔන්න ප්‍රශ්නේ. මේ තුනම එකතු වෙච්ච තැනක මම ඉන්නවා, මගේ කියලා ගන්න පුළුවන් කියලා පිළිගන්න එක මොන තරම් අවිද්‍යාසහගත භාවිතයක්ද? පිළිගන්න බෑ. ඒ නිසා ලෝකයට වටිනාකම දෙන්න එපා. කිසිම තේරුමක් නැහැ. මොකද ලෝකයට වටිනාකම දෙනේ තාක්කල් තමයි දුක සකස් වෙන්නේ. උපාදානය හිතේ, උපාදානීය අපේ වටිනාකම යන ලෝකය. උපාදාන, ඒ කියන්නේ තමන්ගේ සිතේ කැමැත්ත උපාදානය. එතකොට එයා කැමති මොනවටද? රූප වලට කැමති, සද්ද වලට කැමති, ගඳ සුවඳට කැමති, රස වලට. ඒව තමයි උපාදානීයයි කියන්නේ. උපාදානීය කියන්නේ සිතේ ඇති වෙන එක. එතර උපාදානීයයි කියන්නේ උපාදානේ උපාදානීය උපාදානීය කියන්නේ මොකද්ද උපාදානීය කියන්නේ මම මොනවටද ආසා ඒ උපාදානීය ධර්ම ඒ වයින් ආස්වාදේ එනකොට ඒක ඒ ආස්වාදේ අනුවම බලබල ඉන්නවා ලෝකෙදී එතකොට තමයි තණ්හාව හැදෙන්නේ තණ්හාව හැදෙන්නේ ඉතින් ඔය පින්නතුන්ලාට අමාරු දෙයක් නෙමෙයි බුද්ධ ශාසනයේ තියෙන්නේ ඒක තමයි අපි තේරුම් ගන්න ඕන සත්‍යය අපිට අමාරු දෙයක් කරන්න නැහැ. භාග්‍යතුන් හන්සේගේ නාමේ මේ පුංචි දරුවන්ට පවා කරන්න පුළුවන් දේ. ඒකනේ ඒ කාලේ අවුරුදු 7න් තෝවන් නලා. ඉතින් අවුරුදු 7න් තෝවන් වුණා නම් අපිට අවුරුදු 20න්වත් බැරි වෙන්නේ නැහැ. පුළුවන් ඒක කරගන්න. අවුරුදු 7න් තෝවන් වුණා කොහොම අවුරුදු 7න් මොනවද තේරෙන්නේ? ඉතින් ලොකු දෙයක් කරන්න නැහැ. ඔය පින්නතුල්ලා මේ විදිහට දැක්ම හදාගන්න. ඔන්න ඉස්සල්ලාම අපි කරන්න ඕන සම්මා දිට්ඨියට ජවයක් ගන්න එක. සම්මා දිට්ඨිය කියන්නේ යා දැනගන්නවා සීලය කියන්නේ මෙයයි යා දැනගන්නවා සිතේ ස්වභාවය කියන්නේ මෙයයි ඊට පස්සේ අනාත්මය කියන්නේ මෙයයි තුනයි හතරවෙනි එක සසර කියන්නේ මෙයයි නිවන කියන්නේ මෙයයි හතරවෙනි එක ඊට පස්සේ පස්වෙනි එක මොකද්ද මේ අනේ හතරවෙනි එක තමයි සත්‍යයාගේ ගමන් මඟ මෙයයි. එහෙම දැනගන්න එක. සත්‍යයාගේ ගමන් මඟ මගේ කතාව මේ කතාව. කියලා අපේ කතාව අපි දැනගන්නවා. ඊට පස්සේ දැනගන්නවා සත්‍යයා පවතින්නේ මෙන්න මේ විදියට හිටියොත් සත්‍යයාගේ නැවැත්ම තියෙන්නේ මෙන්න මේ විදියට හිටියොත්. සත්‍යයාගේ ගමන් මඟ ඉවර වෙන්නේ මෙන්න මේ විදියට හිටියොත් කියලා දැනගන්න. ඊට පස්සේ නවත්තනව නම් මොනවද කරන්න ඕන කියලා දැනගන්න. ඊට පස්සේ නැවතුණාම කොයි වගේද කියලා දැනගන්න. ඔච්චරයි. හතයි. ඔන්න ආයෙත් හොඳට අහගන්න. මේ ටික මේ බණ විතරක් ගන්න ඔළුවට. ඒක පුරුදු කරන්න ගෙදර ගිහින්. කුස්සියේදී පුරුදු කරන්න. බස් එකේදී පුරුදු කරන්න. කෝච්චියේදී පුරුදු කරන්න. අතුගාදි පුරුදු කරන්න මේක. මේක පුරුදු කරනවා හැර අපිට විසඳුමක් නැහැ. පුරුදු කරන්න මේක. ඇයි ළඟදී අතෑරෙනවා. අතෑරෙනවා පුදුම අනාතයි පින්වත්නි ගොඩාක් ලංකාවේ මැරෙන අය යන්නේ දුගති. මේ අපි පාන්තිකුල අරමයෝ දෙනවා තමා. මැරෙන අය යන්නේ දුගති. හේතුව ඒ මරණාසන්න දුක බරපතලයි. මරණාසන්න මොහොතේ දුක හරි බිඩාබරයි අපිට. ඒ වෙලාවේ අපිට ධර්මයේවත් පිනවත් සිහි කරගන්න බෑ. ඔය නිසා තමයි අපගේ බුදුරජාණන් වදාළේ මහණෙනි පින් කරන කෙනා සුගතියටත් යන්න පුළුවන්. පින් කරන කෙනා දුගතියටත් යන්න පුළුවන්. පිනම පිලිසරණ නෙමෙයි කියලා වදාළේ ඒකයි. ඇයි යා සුගතියෙත් යනවා හිටිගමන් දුගතියෙත් යනවා. ප්‍රශ්නයක් බරපතල ප්‍රශ්නය ලොකු අවුලක් හිතා ගන්න බෑ හොඳට බලන්නකෝ මේ ජීවිතේ දිහා ඒ කියන්නේ ඒකට හේතුව තමයි මරණාසන්න මොහොතේ එනකොට ඒක හරිම රිදුම් දෙන එකක් වේදනාකාරී මරණී කියන්නේ හරි ආසාදජනක එකක් නෙමෙයි මරණාසන්න මොහොතේ ඔළුව ගැලවිලා යන වගේ වේදනාවක් කියනවා ඒ ඉරහතන මේ ස්වාමීන් අපවත් වෙන්න යනකොට කියන්නේ අනේ ස්වාමීනි ඔය ගොඩාක් දේශනාවල ඒක තියෙනවා ස්වාමීනි මගේ ඔළුව හරියට කඹයකින් වෙලලා ඒක එළියට අනිත් පැත්තට ගැලවිලා යන්න වගේ වේදනාවක් එනවා කියලා ස්වාමීනි මගේ බඩ තීරු තීරු වලට බොහොම තියුණු පිහියක් අරගෙන බ්ලේඩ් එකක් අරගෙන මෙහෙම කපනවා වගේ බඩේ වේදනාවක් එනවා කියලා මගේ අතපය අල්ලලා ගිනි අඟුරු කන්දක ට්‍රෝල් කරනවා වගේ දැවිල්ලක් කිනෝ කියන. ඒ කියන්නේ අවසානයේ මරණාසන්න චිත්ත වීතිය පහළ වෙන්න ලෑස්ති වෙනකොට එහෙම වෙනවා. ඇයි විඥාන ධාතුව බැහැර වෙන්න ඕනේ? මේ සවිඥානික කය ඇතුරු කර කර ඉඳලා අවුරුදු 80ක් විතර ඉඳලා මේක බැහැර වෙනකොට එහෙම වේදනාවක් එනවා. අධික දැවිල්ලක් එනවා කිනෝ ඇඟි. නිකන් පිච්චෙනවා වගේ. ඒක සමහර දවසක් තියෙන්න පුළුවන්. සතියක් විතර තියෙන්න පුළුවන්. මට මතකයි එකවරක් ගම්පොළ එක කාන්තාවක් මට කිව්වා යා
එයා මැරුණු විදිහ ගැන එයාලගේ දරුව මට කිව්වා. ඉතින් අපේ අම්මට මෙන්න මෙහෙම ඔළුවේ අමාරුවක් තිබුණා. ඒ කරන්න පුළුවන් හැම දෙයක්ම කළා. ඔය ඔබ වහන්සලා කියන අත්දැකීම් ටික ඔක්කොම අපේ අම්මා කිව්වා කියලා. එයා ධර්මයක්වත් දන්නේ නැහැ. ඒ කියන්නේ එහෙමනම් මරණාසන්න මොහොත ඉච්ඡර සුන්දර එකක් නෙමෙයි. ඇයි සුන්දර එකක් නෙවෙයි? ඉතින් මෙහෙම වේදනාකාරී බවක් දැනෙනකොට ඔයාලට පුළුවන් ද ධර්මයක් මතු කරගන්න? කරන්න බෑනේ. කුසලයක් මතු කරගන්න පුළුවන්. පොඩි ඔළුවේ අමාරුවක් ආවොත් දැන් ඔයාලා අද බණට ඉන්නෙත් නෑනේ. නිකන් ගෙදර ඉදදී බණහා ඉන්නවා ටීවී එක ඉස්සරහා බල බල ඉන්නකොට ඔන්න ඔළුව කැක්කුමක් එනවා. එතකොට ඔයාලා කරන්නේ මොකද? එමීට ඔළුව තියලා සාංශි වෙනවා. මේ පොඩි ඔළුවේ අමාරුවක් ඉස්සරහවත් ඔයාලට ධර්මයේ ගැන මානසිකාරය කරගෙන යන්න හයියක් නෑ. ඉක්මනට නිදා ගන්නවා පොඩ්ඩ. ඔය වගේ වේදනාවක් එනකොට ප්‍රශ්න දෙකක් එනවා. එකක් තමයි ගත රිදුම් දෙන එක. අධික ගතේ රිදුම් දීමක් එනවා. ඔය වක්කලි සූත්‍රය වගේ දේශනා බැලුවාම ඒක පේනවා. ගෝධික කියන හාඳුරුන්ගේ සිද්ධිය දිහා බැලුවම පේනවා. උන්වහන්සේලා කියනවා කොහොමද වක්කලි දුක්ඛා වේදනා පටික්ක මන්තිනෝ අභික්කමන්ති දුක් වේදනා අඩු වෙනවද වැඩි වෙනවද කියලා හදි කියනවා මගේ ඔළුව ගලවල. එතකොට බුදුරජාණන් වහන්සේ දැනගත්තා මේ මරණතිකයි. දැන් ඒ වේදනාව, ඒ කියන්නේ ඒක, ඒ වේදනාව දැනෙනකොට ආයේ ධර්මයක් සිහි කරගන්න බෑ. අනිත් එක තමයි මේකේ ප්‍රශ්න දෙකක් එනවා. එකක් තම ඔයාලගේ අත්දැකීම, මගේ අත්දැකීම ගැන මේ ඉස්සරහට කියන්නේ. ඒ නිසා අපි හැම කෙනෙක්ම කන් දීලා අහගන්න ඕනේ ඒක. මේ වයස කම්මලගේ ඉස්සරහට මුණ දෙන දේ මේ කියන්නේ. ඔයාලා උන්ට කාල බිල්ල දරුව නලවල මුණුබුරෝ නලව නලව හිටියට ඒ මාරාන්තික මොහොත එනකොට ඔයාලා මේක උරගාන්න ගන්නවා. ඔයාලා දැන් හිටාම දැනගෙන හිටියාම ලේසි මේ වැඩි. එදාට පහදී අනේ එදා ඔයා අර ස්වාමීන් වහන්සේ නමක් කිව්වා අපට මේක කියලා හරි. එතකොට ධර්මේ නිකන් හරි සිහි වෙලා සුගතිය යන්න පුළුවන්. ඇයි? මොකද ඒ මාර්ග ඥානයට දොර ඇරෙන ගමන් තමයි ආ ඉන්නේ. හරි? ඒ කියන්නේ අඩුම මාර්ග ඥානයේ තුලවත් වාසය කළොත් එයා චතුරාර්ය සත්‍ය කතා කරන තැනක උපදිනව නැත්තනම් උපදින්නේ නැහැ. අපිට ප්‍රාර්ථනා තියෙන්න පුළුවන්. මාර්ග ඥානයට විවෘත වෙච්ච තැනක ජීවිතය අතහැරෙනකොට තමයි මාර්ග ඥානයට අදාළ දේ කතා කරන තැනක උපදින්නේ. ඉස්සරහට ආය ඔයාලට සුගතියේ හරි යන්න ඕන නම් පින්වත්නි මේක හොඳට අහගන්න. හොඳට අහගන්න. මොකක්ද දන්නවද? දැන් ඔයාලා අපහසුවට පත් වෙන අද්දකින් දෙකක් තියෙනවා. එකක් තමයි ගත රිදුම් දෙන එක. කියනවා පී බඩ පිහියකින් කපනවා වගේ තියුණු වේදනා ඒවා එනකොට පින්වත්නි හරි අමාරු. ඒ මාරාන්තික වේදනාව අපි අත්දැකලා නැහැ කවදාවත්. දැන් බටහිර ලෝකේ තියෙනවා, දැන් අලුතින් හදලා තියෙනවා ඒවා. ඒක නිකන් පොඩි ටැබ්ලට් එකක් වගේ, නිකන් බොක්ස් එකක් වගේ හදලා තියෙනවා. ඒක ඇතුළට ගිහින් Tamanට මේක බටන් එකක් ප්‍රෙස් කරලා මැරෙන්න පුළුවන්. එහෙම එකත් මේ පගිය අවුරුදු දෙක බොහොම ම්ලේච්ඡ දෙයක් කියලා ලෝකේ ප්‍රචාරය වුණා. ඒකට අවස්ථර දෙන්න එපා කියලා. නමුත් ඒක ක්‍රියාත්මකයි. ඒ කියන්නේ යාලා කියන්නේ සුව පහසු මරණයක් මේකෙන් ලැබෙනවා කෙනෙකුට. සුව පහසුවේ මැරෙන්න පුළුවන්. ඒ ධර්මයක් දන්නේ නැතුණාම හිතෙනවා එහෙම ටැබ්ලට් එකක් ඇතුලේදී ලෙඩ වෙච්ච මිනිහෙක් එහෙමීට බටන් එක ප්‍රෙස් කරාම නිකාම මැරිලා යනවා කියලා. ඉතින් මැරෙනකොට සුව පහසුද නැද්ද කියලා මැරිච්ච මිනිහගෙන් අහන්න වෙන්නේ. ආ ජීවත් වෙලා ඉන්න කෙනෙක්ගෙන් අහන්නද? මැරුණු කෙනාගෙන් තමයි අහන්න ඕනේ. ඔයාලා කොහොමද මැරිච්ච එක කියන්නේ? ඔය ජීවිතේ මතක නැති වෙන්නේ එක හේතුව. දැන් පෙර ජීවිතේ මතක නැහැ නේද අපිට? ඒකට එක හේතුව තමයි මැරෙන මොහොතේ අධික දුක, ඉපදෙන මොහොතේ අධික දුක. ඒ දුක විසින් සසර අමතක කරෝ. ඒ අධික දුකක් අපිට දැනුණා හිත පෙළන දුකක් ආවොත් අපි අවුල් වෙන්නේ නැද්ද? ඒ සමහරට ගොඩාක් ලොකු දුකක් දරන්න බැරි දුකක් ආවොත් අපිට දරු අඳුර ගන්න බැරි වෙනවා. මනස අවුල් වෙනවා. අන්න ඔය වගේ එකක් ඔය වෙන්නේ. සසර අමතක නොවෙන්න හේතුව. කෙනෙක් අහන්න පුළුවන් පෙර ජීවිත ඉපදිලා හිටියා නම් ඒ පෙර ජීවිත ඉපදිලා හිටියා අපිට ඇයි ඒව ගැන පොඩ්ඩක්වත් මතක නැත්තේ? පොඩ්ඩක් හරි තියෙන්න ඉපායි. පොඩි ගතිය දිහා බැලුවාම ප්‍රතිසන්දිය සහ චුතිය ගැන පොඩි අදහසක් ගන්න පුළුවන්. ගතිය දිහා බැලුවාම ඇයි මේ සසර පින්වත්නි මහ පුදුම භයානකයි. ආයෙනම් මෙහෙ ඉන්න හිතන්නවත් එපා. මෙහෙ ඉන්න හිතන්නවත් එපා. මොකද හේතු මේ කිසි දෙරුමක් ඇති වැඩක් නෙමෙයි පින්වත්නි. හම්බ කරලා පරම්පරාවකට ඉඩකඩම් තියලා ඔප්පු ලියලා තියලා
නිකාම් හිතති මැරලා නිරේට යනවන. මොකක්දේ ඔප්පු ලියපු එක තේරුම? මොකක්දේ රතරම් බඩුවල ප්‍රයෝජනී? මොකක්දේ ඉඩකඩන් වල තියෙන අගය? කාගෙද ඉඩං? මේ බිම්මඟලට හරියට පොර කනවා මිනිස්සු. මරණාසන්න මොහොතේ ඉස්සරහට මේ අම්මලාගේ අත්දැකීම ගැන කියන්නේ. වල සතුටු වෙන්න ඕන මේ ගැහෙන එක ගැන. ඒ මරණාසන්න මොහොතේ ඒක දැනෙනකොට ඒ මරණාසන්න මොහොතේ අධික වේදනාව. ඒක හැබැයි ඒක හැමෝටම දවස් ගණන් තියනවා කියලා කියන්නේ. ඒක සමහර අයට විනාඩියක් වෙන්න පුළුවන්. සමහර අයට තප්පර 10ක් 15ක් වෙන්න පුළුවන්. එක එක විදිහ එක එකකට සාපේක්ෂයි. ඔන්න ඔය නිසා තමයි එක තැනක බුදුරජාණන් වහන්සේ වදාලේ පින්වත් මහණෙනි මේ සතර සතිපට්ඨානය තමයි නුඹලාගේ පියවුරුමේ භූමිය කියලා. ඇයි? වේදනානුපස්සනාව වගේ එකක් වඩලා තිබ්බොත් ඒ වේදනාව ගොඩාක් අඩු වෙලා යනවා. ඔන්න ඒකයි රහස. සතර සතිපට්ඨානේ වඩලා පුරුද්දක් තිබ්බොත් ගොඩාක් ඒ වේදනා අඩු වෙලා යනවා. පුතුමයි ඒක. අන්න ඒකයි ඔයාලට සතර සතිපට්ඨානේ වඩන්න කියලා එම් භාගතුන් වහන්සේ වදාළේ. ඒ සිහිය පිහිටුවාගෙන පුරුද්ද තිබ්බට පස්සේ මාරාන්තික වේදනාව පිළිබඳ බොහොම ඒ වේදනාව ඇති වෙනකොටම ඒ වේදනාව පිළිබඳ අනුපස්සනා කරන්න මේ මොහොතේ තප්පර කීපෙකින් පුළුවන් වුණොත් ඒ වේදනාව නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. අන්න ඒකයි කියන්නේ ධර්මයක් තියෙන කෙනාට සුවපහසු මරණයක් හම්බෙනවා කියලා. සුවපහසු මරණයක් හම්බෙනවා කියලා. ඒ නිසා ඔය පින්නතුල්ලා මේ ජීවිතේ හොඳට මේ தත්ත්වය තේරුම් ගන්න. මැරෙන වෙලාවේ තියෙන මූණ දෙන ප්‍රශ්නය තමයි ගත රිදුම් දෙන එක. අනිත් එක තමයි සිත වේදනා දෙන එක. ඇයි මතක් වෙ සිතුවිලි වේගින් ගලන්න පටන් ගන්නවා හිතට. සිතට සිතුවිලි වේගින් ගලනකොට දරුවව මතක් වෙනවා, බිරිඳ මතක් වෙනවා, ස්වාමියා මතක් වෙනවා, අම්මා තාත්තා මතක් වෙනවා, ඉඩකඩම් මතක් වෙනවා, දේපල මතක් වෙනවා, ගෙවල් දොරවල් මතක් වෙනවා. ඒව මතක් වෙනකොට ඒ මතක් වීම ඇතුළේ පැවිද්දෙක් පවා අසරණ වෙලා යනවා. ගිහියෝ ගැන මොන කතාවද? පැවිද්දෙක් පවා අසරණ වෙලා යනවා. ඇයි ඒකනේ අර ප්‍රසිද්ධ කතාවක තියෙන එක හාඳුරු කෙනෙකුගේ සහෝදරිය සිවුරක් මහලා ගෙනත් දුන්නා. මේ හාඳුරෝ ඒක හිමීට මේ කොට්ටේ ඇතුලේ තියාගෙන පොරවලත් බලලා අනේ හොඳයි කියලා පොරවලත් බලලා ඒ කොට්ටේ යට තියලා සැතපුණාම නින්දෙදි මිය ගියා කියනෝනේ. නින්දෙදි මිය ගිහින් කාවෙක් වෙලාලු නිපදුනේ සිවුරේ. එතකොට එහෙම කාවෙක් වෙලා ඉපදුනාම පැවිද්දෙක් මේ සාමාන්‍ය මිනිහෙක් නම් කමන්නේ. භාග්‍යතුන් සාමාන්‍ය කාලේ සම්ප්‍රදාය තමයි සංඝයාට අයිති ස්වාමිනාස්සරමකට අයිති දෙයක් උන්වහන්සේට උපස්ථාන කරන ස්වාමිනාස්සරමක් හිටියොත් උන්වහන්සේට ගන්න පුළුවන්. නැත්නම් ඉතින් ආරාමෙ නැති කෙනෙක් බෙදා ගන්න. භාග්‍යතුන් හස වදාලා සිවුර ගන්න කුටි වහලා දාන්න කියලා. ඔය ස්වාමිනාස්ස හිටපු කුටි වහලා දාන්න කියලා. ඉතින් දවස් ගානකට පස්සේ භාග්‍යතුන් හසකින් විමසුවා ස්වාමිනාස්සලයි කියලා. එතකොට කිව්වා මේ භික්ෂුවට උපාදානෙ වුණේ සිවුර කිව්වා. මේ සිවුර උපාදානය වෙලා ඒ භික්ෂුව මේ සංඝයා බෙදා ගන්න හදද්දි පවා කෑ ගහනවලු කාවෙක් විදියට දුවනවලු සිවුරේ මා සන්තකදී පැහැර ගන්නවා කියලා. නමුත් මේ වගේ එකක් බුදුරජාණන් වහන්සේ නමක් අපට වදාලා මිසක් අපිට ලෝකේ වෙන කවුරුත් කියයිද? අනික භාග්‍යතුනාංශගේ ශ්‍රාවකයෝ නෝනනම් අපි මේව පිළිගනීද? අපිට මේව විහිළු කතා වගේ. මං කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ භික්ෂුවගේ සීලෙන් කිසිම අපවාදයක් නැහැ කියලා. ඒ ස්වාමීන් වහන්සේගේ සීලෙන් කිසිම අපවාදයක් නැහැ කියලා. එහෙනම් සිල් රැක්කා කියන එකෙම සුගතිය යන්න බෑ. සීලෙන් අපවාදයක් නැති කෙනා උපාදානීය ස්වභාවය ඇතුළේ ඒවා ආස්වාදයේ අනුව බලන බැල්ම මරණාසන්න මොහොතේ ඉදිරිපත් වුණොත් ඒ භික්ෂුවගේ සීලය කොච්චර පරිස්සම් සහගතව තිබුණත් එයා පොඩ්ඩකට හරි අමාරු වැටෙන්න පුළුවන්. භික්ෂුවකටත් එහෙම නම් අපි ගැන මොන කතාද පින්වත්නි? හාඳුරු කෙනෙකුත් එහෙම අමාරු වැටෙනවා නම් අපි ගැන මොන කතාද? ඒ නිසා ඔයාලා මෙන්න මේ ටික තියාගන්න. පළවෙනි එක තමයි හොඳට ඉන්ද්‍රිය සංවරයක් තියාගන්න. එක. දෙවෙනි එක තමයි පුළුවන් තරම් ඇත්තට මේක සම්මා දිට්ඨිය කියන්නේ ඕකට නෙමෙයි. සම්මා දිට්ඨිය කියන්නේ සීලය මෙයයි කියලා යන් දකින්න පටන් ගන්නවා. එයා සිල් රකින්නේ නැතවම සීලය මෙයයි. එයා ඒක දකිනවා. ඊට පස්සේ මගේ සිත මෙබඳු ස්වභාවයෙන් යුක්තයි. දෙක, ඔය මේ ටික තියාගන්න, වෙන මුකුත් එපා, වෙන මොනවා බැරි වුණත් කමන්නේ. මගේ සිත ඔයාලගේම සිත දිහා බලන්න. මගේ සිත මෙබඳු ස්වභාවයෙන් යුක්තයි කියලා බලන්න. තුන, මේ පුද්ගල බව මගේ සිතේ එනවා නේද? ඒ කියන්නේ ආත්ම දෘෂ්ටි, ආත්මීය ස්වභාවය මා තුළ එනවා නේද කියලා විශ්වාස කරන්න, පිළිගන්න. අනේ මම නන්නේ, මම මේ ධර්මයේ දිනු කරලා තින්ද බලනකො, අපි කවුරු පිළිගන්නේ නැහැ, අපේ හිතේ තණ්හාව තියෙනවා කියලා. වටේ ඉන්න අයගේ තණ්හාව තියෙනවා කියලා පිළිගන්නවා. තමන්ගේ හිතේ තණ්හාව තියෙනවා කියලා පිළිගන්නේ මේ උපාසකම්මල ඕඩම කෙනෙක් එහෙම. එයා එයාගේ සිතේ තණ්හාව තියෙනවා කියලා පිළිගන්නේ. එතකොට එයා එයා පිළිගන්නේ වටේ. එතකොට එයාගේ හිතේ තණ්හාව හේතු සහිතව පෙන්වුවත් එයා කියන්නේ නෑ, ඉතින් හාඳුරනේ පිරිමහන් දෙපාය, අපේ දරුවන්ටත් තියෙන දෙපාය යමක් කමක්, ඒකයි අය මගේ ආසාවකට නෙමෙයි ඔය. මට නම් මොනවා වුණත් අපි මැරිල යනවනේ හාඳුරනේ, නමුත් ඉතින් ඕව අපි ගෙනියන්නේ නෑනේ කියලා එයා ඒක සාධාරණීකරණය කරනවා. දැන් සමහර ලෝභය තියෙනවා, පිරිමැස්ම කියලා එයා සාධාරණීකරණය කරනවා. රාගය තියෙනවා, සරාගී බව තියෙනවා, ඒක වෙන මොකක් හරි එකකින් වට කරලා යට කරලා දානවා. ඒක එහෙමයි මෙහෙමයි, වයසට වයසේ හැටියට හොමයි, තරුණ කාලේ හොමයි, මිනිස්සු නාම හොමයි, කාම ලෝකේ හොමයි කිය කියා සාධාරණීකරණ. කවදාවත් ඔයාලගේ සිතේ ඇති වෙන කෙලෙස් සාධාරණීකරණය කරන්න එපා. එතකොට පළවෙනි එක තමයි සීලය මෙයයි කියලා අඳුන ගන්නවා. මගේ සිත මෙබඳු ස්වභාවයෙන් යුක්තයි කියලා අඳුන ගන්නවා. මගේ සිතේ ආත්ම ස්වභාවයක්, පුද්ගල බවක් තියෙනවා කියලා අඳුන ගන්නවා. එච්චරයි අඳුන ගන්නවා. ඊට පස්සේ මගේ ගමන් මඟ මෙහෙම එකක්. පෙර සසර මම මෙහෙම ඉඳලා තියෙනවා, ඉස්සරහටත් මම මෙහෙම යනවා, දැනුත් මං ඉපදිලා ඉන්නවා. එතකොට මේ කතාව ඇතුලේ මොනවද තියෙන්නේ? ආහාරයෙන් හැදුණු කර්මයේ ප්‍රත්‍යයකට පවතින කියලා අඳුන ගන්නවා. ඒක තමයි හතරවෙනි කාරණේ. එතකොට ඊළඟට එයා දැනගන්නවා මේ විදියට මම හිතුවොත්, මේ විදියට කළොත් මගේ සසර නිර්මාණය වෙනවා. කොහොමද? යායන් තණ්හා පූර්ණෝ භාවිකා නන්දිරාග සහගත තතර තතරාබිනන්දි. එහෙම වුණොත් සසර. යෝ තස්සා ඒව අශේෂ විරාග නිරෝධෝ. තණ්හාව නිරවශේෂව නිරුද්ධ වුණොත් අශේෂ විරාග නිරෝධෝ. චාගෝ, මට තණ්හාව අතහැරියොත්. පටිනිස්සග්ගෝ, මුත්‍ති, මන් තණ්හාවෙන් මිදුනොත් සිත. අනාලයෝ, එතකොට ආලයාබිනිවෙස් කරන ගති කඩාන වැටුණු. එතකොට මගේ සසර ගමන ඉවර වෙන්න පටන් ගන්නවා කියලා එයා සංසාර මගයි නිවන් මගයි දෙක හොඳට දැනගන්නවා. ඒක තමයි පහ. හරි, නිවන් මඟ නම් ඕක, සසර මඟ නම් මේක. නිවන් මඟ පිණිස මා කළ යුත්තේ කවරක්ද කියලා දැනගන්නවා. ඒක හය. හත්වෙනි එක, මේ විදියට ගත කළොත් මං කවද්ද නිවෙන්නේ, කොහොමද නිවෙන්නේ, කොයි කාලෙද නිවෙන්නේ කියලා දැනගන්න. ඔන්න ඔය හත විතරයි තියෙන්නේ. ඔන්න ඔය හත මම හිතලා කියනවා කියලා ඔයාලා හිතන්න පුළුවන්. මං ඒ හත ආයෙත් මුල ඉඳලා කියනවා. හොඳට ඔළුවට ගන්න. එක, සීලය මෙයයි කියලා දැනගන්නවා. එක, දෙක, තමන්ගෙම සිත අඳුන ගන්නවා. තමන්ගෙම සිතේ ස්වභාවය වෙන අයගේ සිත් නෙමෙයි, මගේ සිත. පින්වත්නි, ලෝකෙම මිනිසුන්ගේ සිත් දැක්කත් වැඩක් නැහැනේ. මගේ සිත මට අඳුන ගන්නට බැරි නම්, ලෝකෙම මිනිසුන්ගේ කතා දැනගත්තත් වැඩක් නැහැ. අපි මට මගේ කතාව තේරෙන්නේ නැත්තම්, ලෝකෙම මිනිස්සු සෝවාන් වුණත් මොකද, මම සෝවාන් වෙලා නැත්තම්. ලෝකෙ රහතන් වහන්සේලා හොයාගෙන යන්න එපා. කිසි තේරුමක් නැහැ. ඇයි? රහතන් වහන්සේලා එහෙම හොයන්න බෑනේ. රහතන් වහන්සේලා මනින්න විදියක් නැහනේ. එළියෙන් බැලුවම හොයන්නත් බෑ. සිවුර පොරවන විදියට හොයන්නත් බෑ. රූක්ෂ චර්යාවලින් හොයන්නත් බෑ. බණ කියන විදියෙන් හොයන්නත් බෑ. හොඳට කතා කරන්න දක්ෂ කෙනෙකුට බණ කියන්න බැරිද? පුළුවන්. නිසා ලෝකේ රහත්තු, ලෝකෙම රහත් වුණත් අපි ඒකට සාදු කියනවා හැර ඒකට අය අභියෝග කරලා වැඩන්නේ. කවුරු හරි කෙනෙක් වුණ මම සෝවාන් කියලා කිව්වම්, අන්න යා සෝවාන්ලු කියලා ඔය පින්නතුන්ලා ගැටලුවක් හදාගන්න එපා. අන්න යා සෝවාන් වෙලාලු ඔළුවනරක් වේ එකනිනවා. ඒක නෙවෙයි සෝවාන් කියලා කියන්නේ, ආරංචියක් යන ඕනද යා සෝවාන්ඩු කියලා. ඒකට ගරහණ්ඩත් එපා. සෝවාන් කිව්වා කියලා මල් අරන් යන්නත් එපා. ඇයි? ලෝකෙ සෝතාපන්න ශ්‍රාවකයෝ බිහි වෙන්න පුළුවන්. ඒ කියලා ඔය පින්නතුල්ලා එයා සෝවාන්ලු කියලා නෝක්කාඩු කියන්න යන්නත් එපා. එයා සෝවාන් කියලා ඔය පින්නතුල්ලා බත්මුල් අදින්න යන්නත් එපා ඒ වෙනුවෙන්. එහෙනම් මොකද කරන්න ඕන? අනේ මම කවද්ද සෝවාන් වෙන්නේ? ඇයි ලෝකෙම සෝවාන් වුණත් මට වැඩන්නේ? ලෝකෙම මගඵල ලැබුවා මට මොකද? ලෝකෙ ශ්‍රේෂ්ඨදී ලෝකෙම අරහත්ත්වේ කරා යන්නේ එකද, තමන් අරහත්ත්වේ කරා යන්නේ එකද, මම රහත් වෙලාද කියන එකයි වැදගත්. ඒ නිසා ඔය පින්නතුල මේ කාරණා ටික හොත්තට ජීවිතේ ගන්න පළවෙනි එක සීලය මෙයයි කියලා දකින්න. මගේ සිත මෙබඳු ස්වභාවයෙන් යුක්තයි කියලා දකින්න. මගේ සිතේ මෙන්න මේ විදියට පුද්ගල බවක් තියෙනවා කියලා දකින්න. හතරවෙනි එක, මගේ ගමන් මඟ පෙර සසර කොහොමද, මතු සසර කොහොමද හැදෙන්නේ, දැන් මට මොකද්ද වෙලා තියෙන්නේ කියලා දකින්න. එතකොට යාට දැන් වෙච්ච එක පෙනී මොකද්ද? කනබොන කෑමෙන් හැදුණු කර්මය ප්‍රත්‍ය කොට පවතින එකක් තුන්, අතීත අනාගත වර්තමාන කියන මේ ගමන් මඟ. ඒක තමයි හතරවෙනි එක. එතකොට දැන් අපි බලන මේ කාරණා ඉතාම වැදගත්. පළවෙනි එක සීලය මෙයයි කියලා දකිනවා. දෙවෙනි එක පින්වත්නි, තමන්ගේ සිත අඳුනා ගන්නවා, ලෝකෙ සිත් නෙමෙයි. තුන්වෙනි එක තමයි පින්වත්නි, තමන්ගේ සිතේ පින්වත්නි පුද්ගල බවක් තියෙනවා කියලා දකිනවා, ආත්මීය ස්වභාවයක් තියෙනවා කියලා දකිනවා. හතරවෙනි එක, පෙර භවයේද මතු භවයේද මේ දැන් භවයේද කියන තුන් භවය ස්ථිරසාර එකක්. ඒක නික එක බොරුවක් නෙමෙයි, ප්‍රෝඩාවක් නෙමෙයි, වංචාවක් නෙමෙයි, අපිව රවට්ටන්න කියාපු එකක් නෙමෙයි. එතකොට තුන් භවයේ සාක්ෂි මොනවද පින්වත්නි? තුන් භවයේ සාක්ෂි තමයි මේ තුන් භවයේ දිහා බලලා දැන් මේ වෙලාව බලනවා. මේ වෙලාව බලනකොට මොකද්ද පේන්නේ පින්වත්නි? මේ ආහාරයෙන් හැත් කනබොන කෑමෙන් හැදුණු කර්මය ප්‍රත්‍ය කොට පවතින කියන මට්ටමට ඔයාලා මේ මොහොතේ ජීවිතේ දකිනවා. ඒක තමයි හතරවෙනි එක. පස්වෙනි එක තමයි ඔයාලා දකිනවා මේ සංසාරය කියන්නේ මේ වගේ එකක්, නිර්වාණය කියන්නේ මේ වගේ එකක්. සසරයි නිවනයි වෙන වෙනම දකිනවා. ස්කන්ධ ධාතු ආයතනයන්ගේ පැවැත්ම සසර, ස්කන්ධ ධාතු ආයතනයන්ගේ බිඳී යාම නිවන, ස්කන්ධ ධාතු ආයතනයන් කෙරේ පවතින අනබිරතිය නිවන, ස්කන්ධ ධාතු ආයතනයන්ගේ බිඳීම මරණය, ස්කන්ධ ධාතු ආයතනයන්ගේ හට ගැනීම රූපත, ඉපදුන මම ඉන්නවා, මැරෙන මම ඉන්නවා කියලා කතාවක් අපි හදාන හිටියට කන්දායතන ධාතුන්ගේ හට ගැනීමක් වේද, ඒක තමයි ජාතිය. කන්දායතන ධාතුන්ගේ පැවැත්මක් වේද, ඒක තමයි ජීවිතේ. කන්දායතන ධාතුන්ගේ බිඳී යාමක් වේද, ඒක තමයි මරණය. කන්දායතන ධාතුන්ගේ නිර්වශේෂ සංසිඳීමක් වේද, ඒක තමයි අමා නිවන. කන්දායතන ධාතුන් බිඳෙමින් බිඳෙමින් නැවත නැවත පවතින කමක් වේද, බිඳෙමින් එක අවිච්චින්නව නෙමෙයි, බිඳෙමින් බිඳෙමින් නැවත නැවත පැවතීමක් වේද, එය තමයි සංසාර. එතකොට මොකද්ද උපත කියන්නේ? මොකද්ද කන්දායතන ධාතුන්ගේ හට ගැනීම? ආය අම්මා තාත්තා කරාපු දෙයක් නෙමෙයි. කන්දායතන ධාතුන්ගේ බිඳී යාමක් වේද, ඒක තමයි මරණය. ආවලා මැරුණා, මම මැරුණා කියලා මේ සම්මුති ලෝකයේ ඇතුලේ හැපි හැපි කෑ ගහන්න දෙයක් නැහැ, වැළපෙන්න දෙයක් නැහැ. ඕක ලෝකේ කොහොමත් ජීවිතේක කොටසක්. මරණය කියන්නේ අමුතු අත්දැකීමක් නෙමෙයි, ඒක ජීවිතේට අයිති දෙයක්. ඒකට මොකටද මිනිස්සු කනස්සල්ලටපත් වෙන්නේ, පීඩාවටපත් වෙන්නේ? මොකටද ඒකට චෝදනා කරන්නේ? ඇයි ඒකට ගරහන්නේ? මේක ජීවිතේ සංසිද්ධියක් විදිහට දකින්න ඕනේ, ඒක බිහිසුණු බව දකින්න ඕනේ. ඒකයි ආයේ මැරෙන්න ඕනේ නැහැ කියන අදහසට අපි තුල පෙළඹීමක් ඇති වෙන්නේ. මරණය කියන්නේ අපේ ජීවිතයක කොටසක්, ජීවිතයට අදාළ දෙයක්. හැමෝගෙම ජීවිතේ ප්‍රකට දෙයක් නේ මරණය. හැමෝගෙම ජීවිතේ ප්‍රකට දෙයක්. ඉතින් එතකොට කන්දා, නමුත් සංසිද්ධියක් විදියට ගත්තොත් පරමාර්ථයෙන් විමසා බලනකොට මරණය කියන්නේ කන්දායතන ධාතුන්ගේ බිඳී යාම. ජීවිතය කියන්නේ කන්දායතන ධාතුන්ගේ පැවැත්මක්. ඒක ඇතුළේ තමයි ජීවිතේ උරංගාණ්ඩ වෙන්නේ. එහෙනම් මේ සසර කියන්නේ කන්දායතන ධාතුන්ගේ බිඳි බිඳි නැවත හට ගැනීමක්. බිඳෙනවා ආය හට ගන්න. ඔකට තමයි සංසාරය කියන්නේ. නිබ්බාන කියන්නේ කන්දායතන ධාතුන්ගේ නිර්වශේෂ බිඳියාම. ආය කවම කවදාකවත් හට ගන්න නැති මට්ටමට. කිසිදාක ලෝකේ උරංගාණ්ඩ බැරි මට්ටමට. පින්වත්නි නිර්වශේෂව බිඳිලා යනවා. ශේෂ වෙන්නේ ආය. සම්පූර්ණයෙන් කෙලස් ටික කඩාගෙන වැටෙනවා. මෙන්න මේ විදියට ඔය පින්නතුන්ලා සසර ස්වභාවයත් නිවනේ ස්වභාවයත් දෙක හොඳට දකිමින් දකිමින් අඳුන ගන්න එක තමයි පස්වෙනි එක. හයවෙනි එක මොකද්ද? හයවෙනි හරි මේ ස්කන්ධ ධාතු ආයතනන්ගේ හට ගැනීමම දුකක් නා. පැවැත්මම දුකක් නා. බිඳී යාමම දුකක් නා. බිඳි බිඳි ආය පවතින එකම දුකක් නා. ඒකේ ලෞකිකම සැපයයි නේ තියෙන්නේ. මොකද්ද? නිර්වශේෂ බිඳියාම. ඇයි ආයේ කවදාවත් හට ගන්න නෑනේ. ස්කන්ධ ධාතු ආයතන නිර්වශේෂ වශයෙන් අශේෂ විරාග නිරෝධෝ නිර්වශේෂ වශයෙන් නිරුද්ධ වුණොත් කන්ද ආයතන ධාතු එදාට දුක ඉවරයිනේ. ඕකට මම මොනවද කරන්න ඕන කියලා දැනගන්න එක. මම මොනවා කළොත් ඕකටපත් වෙන්නේ කියලා දකින්න එක. හයවෙනි එක. හත්වෙනි එක. හත්වෙනි එක තමයි පින්වත්නි මම කවද්ද නිවෙන්නේ? මම කවද්ද පිරිනුවම් පාන්නේ? මම කවද්ද සෝවාන් වෙන්නේ කියලා ඔයාලා මේ ජීවිතයේ ඇතුළෙම සැලසුම් සහගත වෙන්නේ. ඔන්න ඔය ටික ඔයාලට තිබ්බොත් ඔයාලගේ ජීවිතයේ පින්වත්නි ඔය ටික තිබුණොත් ඒ ශ්‍රාවකයාට කවදාවත් වරදින්නේ. අද ඉඳලා ගෙදරට ගිහින් ඔය ටික දකින්න. ඔන්න ඔය ටිකට තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඔයාලා ඇති නේද සම්මාදිට්ඨිය පහළ වීම කියලා එකක්. ඔන්න ඔය ටිකට පින්වත්නි සම්මාදිට්ඨිය කියන්නේ. ඔය ටික දකින්න හැකියා සම්මාදිට්ඨිය කියන්නේ ඔන්න දැන් බලන්න ලංකාවේ ඇයි සම්මාදිට්ඨිය නැහැ නේද? දැන් ඔයාලට සම්මාදිට්ඨිය දේශනාව තුලදී උපදිනවනේ බලන්න. ඒයි මේක අහගෙන ඉන්නකොට මේකේ කවුරුවත් ගැන තිබ්බද කතාව? දෙවිවරු ගැන අපි කතා කළාද? කතා කළේ නැහැ. අපි කතා කළේ මුළු බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය ඇතුලේ සොඳුරු දායාදය සෝතාපන්න ශ්‍රාවකෙක් සෝවාන් වීමට අයිති ජවය කොතනද හැදෙන්නේ? ඒක කතා කළේ. එතකොට ඔයාලගේ ජීවිතවල මේ ටික තිබුණොත් ඔය පින්නතුන්ලාගේ ජීවිතවල මෙන්න මේ ටික තිබ්බොත් පින්වත් නියා ව්‍යා මෙහිදී සෝවාන් වෙනව. සෝවාන් වෙන්න බැරි නෑ. ඊට පස්සේ පින්වත්නි ඔය පින්නතුල්ලාගේ ජීවිතේ මාර්ගයට එකතු වෙනකොට අපි මාර්ග සම්මාදිට්ඨි කියලා කතා කරනවා. එතකොට එයා මොකද? එයාම සිල් රකින්න පටන් ගන්නවා. අන්න දැන් එයා ඍජු ක්‍රියා මාර්ගවල එයාම සිල් රකින්නවා. ඉස්සෙල්ලා දැක්කකනේ කරේ. ඉස්සෙල්ලා කළේ මේ විදිහට තමන් කියවගත් එක. ඒ දැක්ම ඇතුළේ වෙනද වගේම දරුවන් නඩත්තු කරමින් බිරිඳ නඩත්තු කරමින් ස්වාමියා නඩත්තු කරමින් ගෙවල් දොරවල් වල වැඩ කරමින් ඔයගොල්ලෝ සුපුරුදු විදිහට ජීවිතේ ගෙවුවා. දැන් මොකද කරන්නේ? යාම සීලයකට එකතු වෙනවා. ඉන්ද්‍රිය සංවරයකට යාම එකතු වෙනවා. යාම උපෝසතේ සමාදන් වෙනවා. එයා යාගිම සිත අනුපස්සනා කරනවා. දෙක. යාම කරනවා ඇස් දෙක පියාගෙන තමන්ගේම සිත අනුපස්සනා කරනවා. එයා යාගෙම සිතින් අනාත්මයි අනාත්මයි කියලා බලනවා. හේතුන්ගෙන් හටගත් හේඳ හේතුන් නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන හේඳ අනාත්මයි 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 කියලා යාම වඩනවා. ඉස්සල දැක්ක එක කලේ දැන් වඩනකමක් තියෙනවා. ඔන්න ඔකයි මාර්ග සම්මාදිට්ඨිය කියන්නේ. පින්වත්නි, එයාම යාගේ සසර සම්මර්සණය කරනවා. පෙර භවයේ කොහමද ඒවා ඉතිරි නැතුව නිරුද්ධ වී ගියා? දැන් භවයේ කොහමද ඒකත් නිරුද්ධ වී යනවා? අනාගත භවයේ ඒක යට නොගත් එකක් ඒකත් හටගෙන හටගෙන නිරුද්ධ වී යනවා. කර්මයේ උරුම කරගෙන, කර්මයේ දායාද කරගෙන, කර්මයේ උත්පත්ති ස්ථානයේ කරගෙන, කර්මයේ ඥාතිවරයා කරගෙන, කර්මයේ පිළිසරණ කරගෙන නේද මේ මම ඉන්නේ? අනේ මේ කර්මය සකස් වෙන තාක්කල් භවය අනුව යනවා නේද කියලා එයා එයාගේම ජීවිතයේ ඇස් දෙක පියාගෙන සම්මර්සණය කරනවා. ඇස් දෙක පියාගෙන යා සම්මර්ෂණය කරන. ඊට පස්සේ යාගෙම ජීවිතය ඇතුලේ මාර්ගයට අදාළව පටිච්ච සමුප්පන්නව විමසනවා. නිරෝධයේ පැත්තෙන් අමාර්ගයට අදාළව පටිච්ච සමුප්පන්නව විමසනවා. අවිද්‍යාව නිසා සංකාර නේද, සංකාර නිසා විඥානී නේද කියලා ඔය විදිහට විමසනවා. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංකාර නිරුද්ධයි නේද, සංස්කාර නිරුද්ධ වුණොත් විඥානේ ප්‍රතිසන්දිය කරා යන්නේ නැහැ නේද, ප්‍රතිසන්දිය කරා නොගියොත් ඇස් හැදෙන්නේ නැහැ නේද, ඇස් හැදුන් නැත්නම් මේ ස්පර්ශ වෙන්නේ නැහැ නේද, ස්පර්ශ නොවුනොත් වේදනාව හට ගන්න නැහැ නේද, වේදනාව නිරුද්ධ වුණොත් තණ්හාව නිරුද්ධයි නේද කියලා නිරෝධ සත්‍ය අනුවත් විමසනවා. සමුදය සත්‍ය අනුවත්, නිරෝධ සත්‍ය අනුවත් දෙකම විමස විමසා බලනවා. එතකොට එහෙම විමස විමසා බලනකොට පින්වත්නි, යාතුල මහ පුදුම ප්‍රතිපදාගත වීම, ඥානගත වීම කී ශ්‍රාවකයා තුල ගෝඩ නැගෙනවා. ඒක යා වඩද්දි වෙන එකක්. ඇස් දෙක පියාගෙන කරන්න ඕන ටිකක්. ඉස්සෙල්ලා ඇස් අරගෙන දකින්න ඕන එකක් තියෙනවා සම්මාදිට්ඨියෙන්. ඇස් පියාගෙන කරන්න ඕන දෙයක් තියෙනවා සම්මාදිට්ඨිය. ඔන්න ඔය ක්‍රම දෙක ඔයාලා කළොත් පිරිනුවම් පානවාමයි. පිරිනුවම් පාන එක පැත්තකින් තියන්න. මෙහෙදි සෝවාන් වෙනවා පින්වත්නි. මේ ධර්මයේ එච්චර ප්‍රතිබල සම්පන්නයි. මේ පොඩි දරුවන්ට පවා පොඩි කාලේ මේ දහම්පාසල යවන්න ඕනේ, මේව උගන්නන්න. නැතු මේ ධර්මාචාර්ය අරෝ මේව දහම්පාසල අවසාන කී කී විභාග කරලා තරගවලට දවන්න නෙමෙයි. ලංකාවේ නම් පන්සල් වල ඒවක් කරාට කමන්නේ. මේකත් උගන්නන්න ඕනේ පොඩි කාලේ. එතකොට අර ළමයාගේ ඔළුවට ප්‍රඥාවේ බීජ පැලවෙනවා. අපේ අවාසනාවට අපේ බීජෝ පැල කරේ නෑනේ. අපේ අම්මලා තාත්තලා ඔයාලගේ තරුණ ඔයාලගේ පොඩි කාලේ බලන්නකො මේ ධර්මය ඇහුන්නේ නෑනේ. දැන් ඇහෙන අවාසනාවකට. එතෙ මේ දැන් ඉන්න තරුණ දරුවෝ හැම හරි වාසනාවන්තයි. මේ අවයස කම්මලකින් අහන්නකො ඒගොල්ලෝ ඒ කාලේ ඇහුන්නේ නෑ සෝවාන් වීම ගැන. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? දිට්ඨි දර්ශන සම්පත්තිය කියන්නේ මොකද්ද? ඊට පස්සේ අවිද්‍යාව කියන්නේ මොකද්ද? ඇහුන්නේ ඒ කාලේ. නමුත් දැන් වාසනාවකට ඇහෙනවා. එනිසයි අද ඊට වඩා හොඳයි නිවන් දකින්න කෙනෙකුට. හැබැයි හෙට අදට වඩා හොඳ වෙයි කියලා අපි විශ්වාසය තියන්න ඕනේ. ඇයි? හෙට ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඇයි හෙට කියන එක කොයිද විශ්වාස කරන්න? අදරේ අන්තිම රාත්‍රිය නම් හෙට කියලා එකක් නැහැ. හෙට මත විශ්වාසය තියන්න එපා. මේ මොහොත මත විශ්වාසය තියලා සංසිඳෙන්න. ඔබ හැම දිනාට මේ දේශනාව නිවන් දොරටුවක් වේවා. දේශනාවේ දායකත්වය ගැන කටයුතු කරන්නේ ගාල්ලේ පොද්දල පදිංචි බඳුසිරි හපුගොඩ මහත්මා, ලීලා සෙනවිරත් මහත්මිය, ලයනල් මන්දනායක මහත්මා, සෙනවිරත්න මහත්මිය ඇතුළු පින්වත් පිරිසයි. විශාල පිරිසකට ධර්ම දානයෙන් පිණිස අද මේ දේශනාවට දායකත්වය ගැන කටයුතු කරන්නේ. ඉතින් මේ පින්තුන්ලා සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා. මේ පිනතුන්ලා විශාල පිනක් කරගත්තේ අද මේ ඇවිල්ලා බෞද්ධයා නාලිකාවට රැස් වෙලා ඔයාලට නිවන් මඟ පිණිසම උපකාර විශාල පිරිසක් මේ දේශනාව ශ්‍රවණය කරනවා. ඒ නිසා මේ රැස් වුණා වූ සියලු පිනතුන් මහ විශාල කුසලයක් පිනක් රැස් කරගත්තා. සියලු දෙනාටම සෝතාපන්න ඵලයේ පිහිටන්ට මේ ධර්ම දාන මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මේ පිනතුන්ලා බලාපොරොත්තු වෙනවා සයිමන් සපුගොඩ පියාණන්ට, කරලිනා මා ඉටිපි මෑණියන්ට, එවගේම DW ඇපා සෙනවිරත්න පියතුමාට, කංකානම්ගේ මෑණියන්ට, සෝමා ඇපා සෙනවිරත්න සොහොයුරියට, මන්දනායක පියතුමන්ට, ලීලාවති මෑණියන්ට, ඒ වගේම බඳුසිරි හපුගොඩ, ලීලා සෙනවිරත්න, ලයනල් මන්දනායක සෙනවිරත්න කියන මහත්ම මහත්මීන්ගේ නමින් වර්ග පරම්පරානුගතව සංසාරගතව මියගේ සියලු ඥාතීන්ට ද අනුමෝදන් වේවා. මේ පින්තුන්ලා සියලු දෙනාගේම නමින් මියගිය සියලු ඥාතීන්ට මේ කුසල් බලවත් වේවා. සියලු දෙනාටම සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ දේශනා මේ කුසල් හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එවැගේම ලීලා සෙනවිරත්න මෑණියන්ට, බඳුසිරි හපුගොඩ පියතුමාට, ලයනල් මදනායක, අයි සෙනවිරත්න කියන දෙදෙනාට, එවැගේම නයන ලක්ෂිකා හපුගොඩ, හසිත කළුපහන, නිරංජන් හපුගොඩ, චරිණී විජේ ගුණවර්ධන, ලසන්තිකා හපුගොඩ, දිමුතු ජයලත්, සදේව් ජයලත් කියන ඒ පුතුන්ට, ඒ සියලු දෙනාට, නිරෝෂා, සුසාන්ති, නිහාල්, ඉන්ද්‍රසිරි, සෙතුම්දී දියනිය, ඒ වගේම බන්දුසිරි හපුගොඩ පියතුමන් නැතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා. මෙතනට සම්බන්ධ වුණු මේ පින්තුන් සියලු දෙනාට මේ ලොකු කුඩා හොය හැත්තු මේ වාඩි වෙච්ච එක පවා විශාල පිනක්. ආයි ධර්ම අවබෝධයක් ඕනේ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බොහොම දුර බැහැර ගෙවාගෙන ඇවිල්ලා මේ ස්ථානේ රැස් වෙලා අසුන්ගත් එක පවා ඔයාලට මහ විශාල කුසලයක්. ඉතින් මේ දායකත්වය දරු සියලු පින්නතුන්ට මේ කුසල් බලවත් වේවා. සුවසේම ජීවිතාවබෝධය කරා යන්න මේ කුසල් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සම්බෝධි මහ විහාරාධිපතිව වැඩවිසු බෞද්ධනාලිකාවේ නිර්මාතෘවරයන් වහන්සේ වන දරණාගම කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයටත් සුවසේම නිවන් පිණිස මේ කුසල් බලවත් වේවා. ඒ වගේම පින්වත්නි, මේ උතුම් කුසලානි සම්සු ධර්මයන් සතරවරන් රජ දරුවන් සක් දෙවිඳුන් ප්‍රධාන සියලු දෙවියන්ට බ්‍රහ්ම රාජ මණ්ඩලවලට අවීචයේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත් චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.
සාදු සාදු සාදු. සදේවත්නි, දේශනාව පවත්වා වදාළ ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි අපට නමසේපත් කරන්නට පූජනීය හසලක සීලවිමල පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි අප සාතුනාද පවත්වා ප්‍රාර්ථනාවන් එක්කරමු. සාදු සාදු සාදු. ඒ උතුම් ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ රූපවාහිනිය මේ පැයේදී ඔබ වෙත සමීප කළ දායකත්ව ධර්මානුශාසනාව නිමාවට පත් කරනවා. පින්වත් ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.